බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံติ ධම්මං සරණං ගච්ඡාමි තတိယံติ සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං තින්නමඤ්ඤතරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝති
පින්වත්නි වසරක් ගෙවිලා වසරක් උදා වූ මොහොතයි ඒ වගේම ඒ වසරේ විශේෂයකුත් තියෙනවා ඒ වසර සතවර්ෂයක අවසාන වසර වුණා සාමාන්‍යයෙන් සතවර්ෂ ගණිනවා ක්‍රිස්තු වර්ෂ වශයෙන් ඒක ව්‍යවහාර සම්මත වර්ෂ ක්‍රමයයි ක්‍රිස්තු වර්ෂ 1999 අවසන් වෙලා ක්‍රිස්තු වර්ෂ 2000 ආවා ඒ කියන්නේ 20 වෙනි අවසාන වර්ෂය ඒ 20 වෙනි අවසාන වර්ෂයේ ඉඳලා 2001 ලබනකොට ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රි 12 පස්සේ 21 වෙනි සියවසටයි පියනගන්නේ. එතකොට නව සත වර්ෂයක් උදා වෙනවා. ඒ අලුත් සත වර්ෂයකට පෙහෙවීමට තමයි මේ ගෙවි යන සත වර්ෂයේ අවසාන වසර යොදාගන්නේ. බුදුරදණෙහි තියෙනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං තමාට ප්‍රියයයි කියලා තමන් දන්නවනම් තින්ද මඤ්ඤ තරං යාමං තින්නම් අඤ්ඤ තරං යාමං යාම තුනක් තියෙනවා. අපි කියමු දවසකටත් යාම තුනක් තියෙනවා. පෙර යාම, මැදි යාම, පසු යාම කියලා යාම තුනක් තියෙනවා. ඒ වගේම ජීවිත කාලයේ යාම තුනක් තියෙනවා. ජීවිත කාලයේ තියෙනවා තරුණ කාලය, මැදි වයස, ඊගවට මහලු කාලය කියලා කියනවා. සමහරකට ළමා කාලය, තරුණ කාලය, මැදි වයස, මහලු වයස කියලා හතරකටත් කියනවා. මෙතෙන්දි තුනක් කියලා ගත්තේ ළමා කාලය නිකට අඳන්නේ නෑ. මොකද හේතුව ළමා කාලේ ළදරු කාලේ අඳන්නේ නැත්නම් මෙතෙන්ට ඒ කාලේ වැඩි තේරුම් කියන බුද්ධිමත් කාලයක් නෙමෙයි. නමුත් තරුණ කාලේ බුද්ධිමත් කාලයක් තේරෙන කාලයක් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කාලයක්. මේ හොඳ නරක තේරුම් ගැනීමයි ඒක නිසා තමයි කාල තුනට වෙන්නේ. මේ තරුණ කාලේ, මධ්‍යම වයසේ, මහලු වයසේ මේ යාම තුන තින්නම් අඤ්ඤ තරං යාමං මේ තුනේ මොන යාමයකද කරේ? තමාව ආරක්ෂ පිළියම් යොදලා තමාට යම්කිසි දෝෂයක් තමා දකිනවා නම් ඒ දෝෂයට පිළියම් යොදලා රක්ඛේයනං සුරක්ෂිතං හොද්දට සුරක්ෂිත කොට ආරක්ෂා කරන්න ඕනේ. පටිච්චග්ගීය පඬිතුක කියලා කියන්නේ පිළියම් යොදන්න, යොදලා ආරක්ෂා කරන්න. ඥානවන්තයෙක් නම් ඒකයි කරන්නේ. දැන් ඉතින් අපි හිතමු මේ ආයුෂය ගෙවිලා යනවා වගේම ජීවිත කාලය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මරණය කරා ලං වෙනවා. බෞද්ධ දර්ශනයට අනුව සිද්ධ වෙන්නේ අවුරුද්දක් ලබනවා කියන එකෙන් මහා ලොකුවට පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්නට නෙමෙයි. හැබැයි සමහර දෙනාට අවුරුද්ද දිවි යෑමෙන් සතුට වෙනවා. ඒක හැමෝටම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර දෙනාට අවුරුද්ද දිවි යෑම දුක් වෙන්න පුළුවන්. පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්න හදන්නේ අවුරුද්ද දිවි යෑමට දුක් වෙන්නට කටයුතු තියෙන ඒ දුක වහගන්න කරන ව්‍යායාමය විතරයි. නියම විදිහට සතුට වෙන්න පුළුවන් ඇත්තෝ ඊළඟටත් ඒ සතුට තව තවත් ඉදිරියට ගෙනියන්නට කටයුතු සම්පාදනය කරනවා. කාටද නියම විදිහට සතුට වෙන්න පුළුවන්? ආපස්සට හැරිලා බලනකොට ජීවිතය තමන්ට යහපතක් සිත කරගෙන තියෙනවා ඒ ජීවිතය තුළ කියලා තමන්ට හිතන්න පුළුවන් නම් අන්න එයාට සතුට වෙන්න පුළුවන්. හැමදෙනෙකුටම තේරෙන්න ඕනේ ගත වෙච්ච කාලය දිහා ඉඳලා බලනකොට තමන්ට සතුට වෙන්නට පුළුවන් තමයි. ආපහු හැරිලා බලනකොට කඳුළු හලන්න නම් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට තමන්ට පුළුවන්කමක් නැහැ ජීවිතයක නැත්නම් අවුරුද්දක අවසානයේදී ඒ අවුරුද්දේ ගෙවි ගිය ආකාරය දකිනකොට ඒ ආකාරය තුළ එයාට සැරසෙන්නට සතුට වෙන්නට ක්‍රමයක් නැත්නම් එතකොට ඒ ගත කරපු ජීවිතයේ හිස් ජීවිතයක් කියලා තමන්ම හිතා ගන්නවා. එතකොට කනගාටුයි. ගත කරපු කාලයේ හිස් වුණොත් හිස් කාලයේ අවදාවත් තමන්ට සතුට වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න ඕනේ අපිට දැන් අවුරුද්දක් ගෙවි ගියතන අපි කිරිබත් කරවන කිරිබත් කන්න හොඳයි. හොඳට කිරි දාලා කන්න පුළුවන්. හැබැයි කිරි දාලා කන්න තරම් ශක්තියක් තමන්ට තියෙනවද කියලා තමන් දැනගන්න ඕනේ. කොහොමද ලැබෙන්නේ? නැවතත් කියන්න ඕනේ ගෙවි ගියාන ඒ ගෙවි ගිය වසරේ තමන්ගේ දියුණුවේ කොටස් දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙනකොට ලෝකීය වශයෙන් දියුණුවක් තේන්නට ඕන. මේ කොටස් දෙක විශේෂයෙන්ම ගිහි ජීවිතේ ගිහි එක් වශයෙන් ආධ්‍යාත්මික දියුණුවකුත් ලෝකීය වශයෙන් දියුණුවකුත් දෙකක් තමන් දකිනවා නම් තමන්ගේ ජීවිතයේ ගෙවි ගිය අවස්ථාවේදී අන්න ඒතරත්තාට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතයේ සාර්ථකයි ගත වෙච්ච වසර කියලා සතුට ගන්න. නමුත් අපට ඒ සතුට ලබන්න පුළුවන්ද කියන එක අපි හිතලා බලන්නට. දැන් අපිට පේනවා සහස්‍රයක් කියලා එකකුත් ගත්තා ඉස්සරහට. අරගෙන සහස්‍රයකට බොහොම විනෝද වුණා. නව සහස්‍රයකට යනවා කියලා. ඊළඟට නව සහස්‍රයකට යනවා කියලා විනෝද වෙන්න තියෙන්නේ මොකද්ද ඒකේ? නව සහස්‍රයකට යනවා. ඉතින් මොකද්ද ඔක විනෝද වෙන්න තියෙන්නේ? මොකද්ද ඔතන අප්පුඩි ගන්න තියෙන්නේ? මෝඩයන්ගේ මෝඩ කර්ම වලද අනිත් පැත්තත් යටපත් වෙනවා. සහස්‍රයේ වෙන්න තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගත්තම ඉදිරියට එන සහස්‍රය තුළ වෙන්න තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තනම් කාටවත් ඔය කර්ණව ගන්න පුළුවන් කමක් නැහැ. ඔය මේ දෙතහ ආරම්භ වෙනවා කියලා වරද් කොටක් වරද්දගෙන නව සහස්‍රයකට එළඹුණා කියලා ඔය කරපු විකාරය මතක තියාගන්න. මේ ජීවිතේ මේ ආරම්භ ඒ පටන් ගත්ත ඇත්තන්ට විතරක් මේ මතු පරපුරට මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. කවදාවත් සැනසෙන්න හම් වෙන්නේ නැහැ ඔය පටන් ගත්ත පටන් ගැනීම. අසාරේ සාර මතිනු සාරේ චා සාර දස්සිනු තේ සාරං නාදි ගච්ඡanti විච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්ප ගෝචරව හැසිරෙනවා නම් මිත්‍යා සංකල්පේ හැසිරෙනවා නම් තේ සාරං නාදි ගච්ඡanti. මොකද්ද මිත්‍යා සංකල්ප? අසාරේ සාරමති අසාරයම සාරමති ගත්ත. සාරේ චා සාර දස්සිනු සාරය අසාරයයි ගත්ත. කවදාවත් සාරත්වයකට පත් වෙන්නේ නැහැ. බලන්න මොකද්ද අපි අවුරුද්ද ආරම්භ වෙනකොට සාරයයි කියලා ගත්තේ? කිසිම ජනමාධ්‍යයක කිසි විදිහකින් අලුත් අවුරුද්දට ආධ්‍යාත්මික ගුණවගාවක් සඳහා යමක් තිබුණද? යමක් තිබුණාද? කිසිම ජනමාධ්‍යයකින් එවැන්නකට මහ ජනතාව යොමු කළේ නැහැ. මහ ජනතාව ජනමාධ්‍ය තුළින් යොමු කළේ මොකටද? සම්පූර්ණයෙන්ම අනාචාරී ජීවිතයක සදාචාරය පැත්තකට දාලා අනාචාරී ජීවිතයකට මහජනතාව තල්ලු කරා. මහජනතාව අනාචාරී ජීවිතයකට තල්ලු කිරීමේ ආදීනවය ඉතාම දරුණයි. ඒක බාර ගන්නත් මහජනතාව ලෑස්ති වුණා. ඒ ලෑස්ති වීම හේතුවටගෙන තව තවත් අනිත් පැත්තන් උද්දාමයට පත් වුණා. දැන් කල්පනා කරලා බලන්න අපි මේ කොහෙද යන්නේ. දැන් ඊළඟ වසරෙට මෙහෙම එනකොට අපේ අනාගත ඊළඟ වසර තව ඔය සතවර්ෂ ගණන් යන්න ඕනේ. තව වසර 10ක් 15ක් යනකොට මේ රටේ තත්ත්වය සමහර කට 2000 වෙනි වසර එනකොට ඉවර වෙනකොට මේ රටේ තත්ත්වය කියන්න තරම් කනගාටුදායකයි කියන එක මේ වසර උදා වෙද්දී හොඳින් පැහැදිලි වෙනවා. ජාතික පුවත්පත් කියලා ගත්ත පුවත්පත්වල අද පෙරළලා බලන්න. තනිකරම සමහර එක කොටසක මැද පිටේ සම්පූර්ණ පිටු දෙකක් පුරවලා තියෙන්නේ මොනවද දැන්නේ? මත්පැන්. ඒ කියන්නේ සමහර විට මහජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කිරීම තුළ මේ ඇත්තන් තමන්ට එක්තරා විදිහක අතකොළුවක් වශයෙන් පාවිච්චි කරන්න ලෑස්ති වෙනවා. දැන් අපි හිතමු මෙන්න මේකයි උනේ. එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා සදාචාරය ගැන කතා කරනවා. සදාචාරය ගැන කතා කරනවා. හැබැයි මහජනතාව සදාචාරය ගැන සැලකුවේ නැහැ කියලා ඒ ඇත්තන්ට හැඟීමක් ඇති වෙලා ඇති. ඉන්සත් දැන් බොහොම දියුණු ආකාරයෙන් මේ දුරාචාර රැල්ල ඉදිරියට තියත් කරන්නට එයන් ලෑස්ති වෙනවා. දැන් ඒ දුරාචාර රැල්ල ඒ විදිහට තියත් කරගෙන යන්නට පෙහෙවීමේ පෙරනිමිත් තමයි අද පුවත්පතේ ඒ දකින්න තියෙන්නේ. ගන්නවද? ඔය එක දැනීමකට අඩු ගන්න 150,000ක්වත් යනවා. එක පිටුවකට. පිටු දෙකට කීයක් වෙන්නේ? ලක්ෂ 3යි. පත්‍ර දෙකද තියෙනවා. ඒක ලක්ෂ 6යි. ඒ මෙච්චර මේ දැනීම දාගන්න බෑ. මේ විදිහට. එක පැත්තකින් එක දෙයක් ගැන හිතන්න තියෙනවා. එක පැත්තකින් හිතන්න පුළුවන් මත්පැන් විරදාන පහලට බැහැලා කියලා. ඒක නගාසික වන තමයි විකට හරහට දැන්නේ දාන්න පටන් ගන්න. පැහැදිලි ඒගොල්ලන්ගේ වාර්තා කියනවා 120ක් 30ක් අතර ප්‍රමාණයකින් මත්පැන් විරදාන පහලට බැහැලා කියලා. සමහර ජනවාරි මාසෙ විරදාන තිය පහල බහින්න ඇති බලාපොරොත්තු වෙන ඉලක්කයට එන්නේ නැති වෙද්දී. ඒකෙන් තමයි මේ බොහොම බය වෙලා තියෙන විශාල ප්‍රමාණයේ දැන්වීම ගන්නට හේතුව මේ ඒක වෙන්න පුළුවන්. කොහොමනම් එනකොට නම් මේ තරම් හොඳ එක මේ වැඩි හිටියෝ ගලපතාල හැමදෙනාම බොහොම කල්පනාකාරීව විමසිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන්නද නම් අපි ටිකක් කැපකිරීමකුත් කරන්න ඕනේ. දැන් හිතන්න කාලේ අතීතයේ ගෙවිලා ගියා. දැන් තරුණ කාලේ සමහර තරුණ කාලේ ඉන්න සමහරෙකුට මේ தත්ත්වය තරුණ කාලයේදීම දැක ගන්නට ලැබිලා තියෙනවා. සමහරෙකුට මේ தත්ත්වය දැන් මධ්‍යම වයසේදී දැක ගන්න ලැබිලා තියෙනවා. තවත් සමහර දෙනාට මේ தත්ත්වය අවසාන කාලයේදී දැක ගන්න ලැබිලා තියෙනවා. එතකොට වයසේදීද තේරුම් ගන්න දැන් කොයි කාල තින්නම් අන්‍යතරන් යාමන් කියපු අවස්ථා යාම තුනේ එක යාමයක කොතරකද හරි ඔබට දැන් වැටහෙන්න තෝනේ අපි තමා ඉන්නේ කොතනද කියලා. එහෙනම් පටිජග්ගේය. පටිජග්ගේය කියන්නේ පිළියම් යදන්නද. තරුණයා දැන් පිළියම් යදන්න. මැදි වයසේ ඉන්න කෙනා දැන් පිළියම් යදන්න. නාකි වෙලා නම් පරක්කු නැහැ. දැන් පිළියම් යදන්න. ඒක තමයි පඬිත්යාගේ ලක්ෂණය. ඒ පිළියම් යොදන්නට අපි උත්සාහ ගත්තේ නැත්නම් අපි ඒකට පේවුනේ නැත්නම් තරුණයා පේවුනේ නැත්නම් ඒ තරුණයන්ගෙන් එන අනාගත පරම්පරාව විනාශයි. මැදිවේ ඇත්තන් පේවුනේ නැත්නම් ඒ ඇත්තන්ගෙන් ඊගාවට ඒ ඇත්තන්ගේ ජීවිතත් අවසානයි. ඒ ඇත්තන්ගෙන් යම් ඉදිරියට ඉන්නවා නම් කට්ටියක් ආදර්ශ සම්පන්න වීමෙන් කටයුතු කළ යුතු ඒගොල්ල ඉවරයි. එතකොට වයසක ජීවිත ගත කරන ඇත්තෝ තමාත් වෙනසිලා අනුනුත් වෙනසුවා බවට පත් වෙනවා. දැන් මේ බුදු වදන ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් ඒක කාට ශාන්තිදායකයි. අදිෂ්ඨානයකින් කළ යුතු දෙයක්. දැන් පින්වත්නි අපේ ජීවිත වාසනාවන්ත කර ගන්න අපේ ජීවිත ඉදිරි වකවානුව තුළ ඉදිරි වසර තුළ සාර්ථක කර ගන්නට නම් දැන් ඔය ඇත්ත මෙතනින් අතීතයට ආවර්ජනය කරන්න. මහිතර මෙතන බලහන් ඉන්න ඇත්ත නම් කිසියම් සැනසිල්ලක් ලබන්න පුළුවන් ඇති. අපි ගිය අවුරුද්ද සෑහෙන දුරට සාර්ථක ගත කළා. සාර්ථක ආධ්‍යාත්මික දියුණුවක් අපට තිබුණා කියලා. ඒ සමහර දෙනෙකුට. නමුත් සමහර දෙනෙකුට මුගක්ත්ම නැතුව ඇති. සමහර දෙනා. එහෙම දිනුවක් දකින්න ඇත්තන්ට ලොකු ශක්තියක් ලැබෙනවට කිසිසක් යාක් නැහැ. 2000 වසර අපිට මීට වැඩි දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඇත්තන්ට හිතන්න තියෙන දේ තමයි කොහොම හරි බැරි වුණා ගිය අවුරුද්ද මේ අවුරුද්ද කොහොම හරි පොඩ්ඩක් හරි ඉදිරියට යන්න ඕනේ. ඒ ඉදිරියට යෑම අපි තහවුරු කරගන්න ලෑස්ති නැත්නම් ඒක අපේ අභාග්‍යයක්. පින්වත්නි මේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය මම කියනවා ඉතිහාසයේ දිය වෙන දෙයක් බවට පත් වෙනවා. මේ අභාග්‍ය සම්පන්න කාලය තමයි. බලන්න පුළුවන් තරම් අපේ අතීතයේ තිබිලා බලලා පරිහානිය සිද්ධ වුණේ. දැන් අපි 7 වසරකට එළඹෙනවා. දැන් මම අවුරුද්දක් ගැන කතා කරා. අවුරුද්දක් ගැන කතා කරන අපි ඒ අවුරුද්ද ගැන එතනින් කියලා නව සතවර්ෂයක් ගැන පේ වෙනවා. එහෙනම් අතීතයේ සතවර්ෂයක් ගැන හිතන්න. ඒ අතීතයේ ඉක්ම ගිය සතවර්ෂයේහි අපි ලබා තියෙන දියුණුවක් තියෙනවද? සතවර්ෂයක් උතාම ගෙවිලා නැති වෙලාවේදී සමහර දෙනාට අවුරුදු 50ක් ගෙවිලා ඇතිනේ. සමහර දෙනාට අවුරුදු 60ක් 70ක් ගෙවිලා ඇතිනේ. ඒ අතන්ගේ ජීවිත කාලයේ ප්‍රමාණය ගන්නව හිතලා බලන්න අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? පෞද්ගලිකව තමාගේ ජීවිතයක් වශයෙන් හිතන්න එපා. රටක් දයක් වශයෙන්, සාසනික ක්‍රියාදාමයක් වශයෙන් අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? කිසි ආකාරයක දියුණුවක් නැහැ. එනිසා සතවර්ෂයක් ගෙවෙන කරදී අපිට සතුට වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. සතවර්ෂයකට අවසානයේ ඇවිල්ලා ඉන්න, ඒ අවසාන සතවර්ෂයට ඇවිල්ලා ඉන්න අපට කිසිම විදිහකින් ගෙවි ගිය සතවර්ෂය ගැන හිතන සතුට වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සතවර්ෂය පුරාම අපිට සිද්ධ වෙලා තියෙන පරිහානියෙන් පරිහානියට පැමිණීමයි. ඒ සිංහලයන්ට කිසිසේත් වමනාවක් වෙන්නේ නැහැ ඒ පරිහානිය නවත්තන්න. ඇයි හේතුව? සදාචාරයේ සිංහලයා ඇතුණා. ඒ සතවර්ෂයේ 4-3කට විතර එහාට යනකොට ඒ අපේ සිංහලයෝ ටිකක් සදාචාර සම්පන්නව සිටියා. ඒ බව මතක පැහැදිලි සුදු අධිරාජ්‍යවාදී තම අධිරාජ්‍යයට ගන්නල යවපු කාරණයක් සිහි ගන්නකොට. පදේ මේ ලංකාවේ සිංහලයන්ව බෞද්ධයන්ව ලේසියෙන් ක්‍රිස්තියානි කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ නැත්තම් නරක බෞද්ධයන් බවට පත් කරන්න තමයි තියෙන්නේ. මොකද නරක බෞද්ධයන් බවට පත් කරන්න තියෙන්නේ ලේසියෙන් මේ නැත්තම් ක්‍රිස්තියානි කරන්න බෑ. මොකද අදහස් කරේ? බෞද්ධය නරක පිරිසක් නෙමෙයි. බෞද්ධ බොහොම උදාර ගතිච්ච පිරිසක්. ඒ හින්දායි නරක බෞද්ධයන් කරන්න බලන්න සුතකීසින්ගෙන් පීඩාව ලක් කළා. ඒ වගේම එතනින් පස්සේ ලන්දේසින්ගෙන් පීඩාවට පත් වෙලා. ඊගාට ප්‍රතාණයන්ගෙන් පීඩාවට පත් වෙලා. මෙහෙම පීඩාවට පත් වෙලා ආවත් උදාර ගති සිංහලයාව තිබුණා. ඒ සදාචාරය සිංහ ජාතික වශයෙන්, යුදමය වශයෙන් ඒ ගැටීම් නැති වුණා. ඇති වුණාට ඒ ඇත්තන් තුළ සදාචාරාත්මක ගති එහෙමම තිබුණා. ඒ ඇත්තන් තුළ ඒ ශාසනික ප්‍රතිපදා තිබුණා. ඉන්සා තමයි ඒ ඇත්ත කිව්වේ දේශයෙන් ක්‍රිස්තියානි කරන්න හම් වෙන්නේ නැහැ කියලා. පින්වත් මේ ඒ වලට අද ඒ තරම් අමාරුද බෞද්ධයව ක්‍රිස්තියානි කරන්න? අමාරුද? අද හරි ලේසි. අද හරි ලේසි. මොකද හේතුව? අද අපේ රටේ බෞද්ධ නායකත්වය නැහැ. අද අපේ රටේ බෞද්ධ නායකත්වය නැහැ. නායකත්වයේ සමහරක් වෙලාවට නායකයන් දිහා බලනකොට ඒගොල්ලන්ගේ ආගම මොකද්ද කියලා හිතන්න අමාරුයි. මොන ආගමකද ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඇත්තම ආගමක් නැහැ. ඒක හරි එකම ආගම වෙලා තියෙන මොකද්ද? දේශපාලනය විතරයි. ආගම දේශපාලනය වෙන එකක් නැහැ. ඉතින් මහ ජනතාවට ආගම ඉතුරු වෙන්නේ පුළුවන්. රාජ්‍ය නායකත්වයට ආගමක් නැති වුණොත් ඒ රාජ්‍ය නායකත්වයට පුළුවන් රාජ්‍ය ජනතාවගේ ආගම නැති කරන්න. හරිම ලේසි. ඒක ලෝකයේ අන්‍ය තැන්වලත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපි හිතන්න බලන්න මොකද අපේ බෞද්ධයන්ට උනේ? ඔයගන හොඳටම පැහැදිලි නේද? පහුගිය කාලේ රටට ඉදිරිපත් කරන බෞද්ධ නායකයෙක් කියුවා නේද? අනේ පීරලවක් බෞද්ධ නායකයෙක් තරගන්න බැරි වුණා. විලි ලැජ්ජ නැති වැඩක් නේද? පීරලවක් තරගන්න බැ බෞද්ධ නායකයෙක් රට ඇතුලේ. මොකද්ද මේ? දැන් ඔයත් අද බෞද්ධයෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. අපි මහලොකුට බුද්ධ ආගමේ බුද්ධ ශාසනය ගැන කතා කරනවා. හාමුදුරුවෝ මොරගාන අර පැත්තෙන් මේ පැත්තෙන් ශාසනය කිය කියා. ඔව් හාමුදුරුවෝ අතරවත් නැහැ ශාසනයේ ඉදිරියට ඇරලා ඇවිල්ලා කටයුතු කරන්න කෙනෙක්. ගිහි අතරවත් නේ. ඉති පින්නත් මේ ආවාසනාවන්ත තත්වයට අපි යදින්න වැටලා තියෙනවා. බලන්නකෝ මුස්ලිම් නැත්නම් නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා. ක්‍රිස්තියානි නැත්නම් නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා. ඒ අතන ඉදිරිපත් වෙනවා. අපිට කවුරුත් නැහැ. ලංකාවේ මහජාතිය සිංහලියෝ බෞද්ධයෝ නැච්ච නැද්ද? ඒ වුණාට කාටද මේ අපි කියන්නේ බණ කියන්නේ? කාටද බණ කියන්නේ? බෞද්ධයන්ට බණ කියනවා. ඉතින් බෞද්ධයන්ට බණ කියනකොට බෞද්ධයෝ කියනවා අපෝ දේශපාලනේ කතා කරන්න එපා ලුහාමුදුරුවෝ. හොඳ නෑද? පින්නත් මෙහෙමයි. දේශපාලනේ කතා කිරීම නරක දෙයක් නෙමෙයි. දේශපාලනය තුළින් වැරදි පාර වළක්වලා යහපත් පාර නම් පෙන්වන්නේ දේශපාලනේ කතා කිරීම මේක වැරද්දක්ද? නෑ. ඔබ යන පාර වැරදි. ඔක සාර්ථක නෑ. ඔබ ජනතාවට රට විනාශකාරී මාර්ගයක්. ඔය මාර්ගය. ඔබ ජනතාවට කියනවා ඔබලා යන මඟ වැරදි. ඔය දේශපාලන ක්‍රියාදාමය තුළ. ඔක යන්නේ පා විනාශය තියෙනවා. ඒක හඳුන්වා දීම වැරද්දක්ද? මිනිසුන්ට ඒක හඳුන්වා දෙන්නේ නැත්නම් වික්ෂුන් වහන්සේ වශයෙන් ඒක හඳුන්වා දෙන්නේ නැත්නම් විතර තමයි වැරද්ද තියෙන්නේ. ඒ වැරද්ද වික්ෂුන් වහන්සේලා කළා. ඒ නිසා මේ තත්වයට අපි අදගෙන වැරදි වික්ෂුන් වහන්සේලා දේශපාලකී වැරදි පාර යනකොට දේශපාලකයන්ට පෙන්නේ නැහැ ওই පාර වැරදි කියලා. දායකයෝ වැරදි පාර යනකොට දායකයන්ට පෙන්නේ නැහැ පාර වැරදි කියලා. හේතුව වික්ෂුන් වහන්සේලායි දායකයෝ දෙපැත්තම පක්ෂග්‍රාහී වුණා. ඒගොල්ලෝ මේගොල්ලෝ හරි කියනවා මේගොල්ලෝ. ඒගොල්ලෝ හරි කියනවා මහ ජනතාව බලලා කවුද හරි කියලා. එයි අනුශාසකයෝ කියනවානේ අනුශාසකයෝ දෙකට තුනට බෙදිලා. ඒ අනුශාසකයන් වහන්සේලා කියනවා අහවලා හරි අහවලා තමයි වැඩ කරන්නේ. ඉතින් අනිත් පැත්තේ අනුශාසකයෝ කියනවා ඒක නෙමෙයි අරගලන්ටයි අනුශාසනා කරන්න ඕනේ. ඒගොල්ලෝ තමයි හරි. දැන් මේ අනුශාසනාව අහගෙන ඉන්න ශ්‍රාවකයෝ. දැන් ශ්‍රාවකයෝ බලනවා අපි කාටද සහයෝගය දක්වන්නේ. ශ්‍රාවකයෝ අනුශාසනාව අතර අතරමං වෙලා. නමුත් සංඝයා එහෙම විය යුතු කිරිසක් නෙමෙයි. සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් ඇත්තෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන අය. එනිසා ඒ ඇත්තන්ට හරි පාර කොතනද වැරදි පාර කොතනද තේරුම් ගන්න අමාරු වෙන්නේ නැහැ. අමාරු වෙයි තු නැහැ. එහෙමනම් ඒ සංඝයා පාරවල් දෙකක් පෙන්නනවා නම් මේකුළු සංඝයා වෙන්නේ නැහැ. මොකද පාරවල් දෙකම හරියන්නේ නැහැ. එකයි හරියන්නේ. මොකද සංඝයාද පෙන්නන්න බෑ වෙන්නේ මේකයි හරි පාර කියලා. එතකොට සංඝයා අනුශාසකෙක් වෙලාද? එතකොට සංඝයාට ඒ අනුශාසකත්වය ලැබිලා අනුශාසකත්වයේ සුසුපත් වෙන සංඝයා පත්තල නෑ. ඒක සංඝ රත්නයේ කරපු නිඳාවක් නෙමෙයි. කවුද නිඳාව කරේ? චීවරේ දරාගත් භික්ෂුන් වහන්සේ සංඝයාට නිඳා කළා. සංඝයාට නිඳා කළා විතරක් නෙමෙයි, තමගේ ශ්‍රාවකයාව නමගේ අවලා සා තමනු විනාශ වෙලා ශ්‍රාවකයා විනාශ කරලා ශාසනය විනාශයට පත් කරන තත්ත්වයට අපුණා. ඔන්න අපිට වෙලා තියෙන දේ වෙච්ච දේ. දැන් ඉතින් මෙහෙම විනාශකාරී පසුබිමක ඉදිච්ච අපි එතනින් එහාට නැවත අතීතයේ කියපු දේ නැවත මතක් කරලා දෙනවා යැත්තන්. මොකද ඒක දැන් අනාගතයට අවශ්‍ය වෙනවා. ඒ නිසා නැවත මතක් කරලා දෙනවා. එතකොට අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නිදහස ලැබුවා. බටහිර අධිරාජ්‍යයෙන් නිදහසක් ලැබුවා. විනාත් ඉන්දියාව වගේ රටවල් නිදහස ලබනකොට ඒ රටවල් තමන්ගේ රටට ඕන විදිහට තමන්ගේ නීති ටික හදාගත්තා. අපි අධිරාජ අපි අර නීති ටිකම එහෙම් පිටින්ම දැම්මා අපේ විනාශය ලං කරන්න. බලන්න ඔය දෙකක් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න. ලාංකිකය විතරක් නෙමෙයි ඉන්දියාවේ ඇත්ත පිටරටවලට යනවා ඉගෙන ගන්න. චීනයේ ඇත්ත පිටරටවලට යනවා ඉගෙන ගන්න. ජපානයේ ඇත්ත පිටරටවලට යනවා ඉගෙන ගන්න. ලංකාවේත් යනවා පිටරටවලට ඉගෙන ගන්න. ඉන්දියාවේ ඇත්ත පිටරටවලට ගිහිල්ලා ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ තමන්ගේ රටට ගැළපෙන ආකාරයේ යොදාගෙන රටේ දියුණුවට පාවිච්චි කරනවා. අනිත් හැම රටකම එහෙමයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ තමන් බටහිර අධ්‍යාපනය ගත්තයි කියලා තමන්ගේ ජාතිය ඒකට පාවලා දෙන්නේ නෑ. ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ ඒ උගත්කම තමන්ගේ රටේ යහපත සඳහා යොදවනවා. තමන්ගේ රට දිහා බලනවා. සිංහල උගත්කම උපු කරන්නේ ලංකාවේ උගත්කම කියලා. ඒගොල්ලෝ පිටරට කියලා ඉගෙනගෙන එනවා. ඒ ආවට පස්සේ ලංකාවේ දින කොහොම නිකන් බාල්දු කරලා සලකනවා. අරක තමයි ලොකු ඒ. මේ ඔක්කොම තියෙන දේවල් මතලා දාලා ඉවර වෙලා අරින් තියෙන දේවල් ඉස්මතු කරලා ගන්න හදනවා. මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන දේ පහෝකේ දවස්වල පින්වත්නි පාසල්වල කරන ලද සමීක්ෂණේ අමුතුවෙන් සමීක්ෂණ ඕනේ නැහැ. පැහැදිලි දෙයක්. දෙයක් තියෙනවා. අපේ දරුවන් බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ පාසල් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ උගන්වන දේ ගන්න පුළුවන්. ඒ වුණාට උගන්වන දේ ගත්තට ඉගෙන ගත්ත දේ යොදන්න දන්නේ නැහැ. විභාග පාසලක් පුළුවන්. මොකද ඉගෙන ගත්ත දේ ආපහු කොළ කැල්ලගෙන දාලා කුරුසු ගාපුවාම ඒක බලලා හරි ඉගෙනගෙන තියෙනවා කියලා ලකුණු දෙනවා. විභාග විභාගයේ පාස්. ඒ වුණාට ඒ ඉගෙන ගත්ත දේ යොදන්නේ කොහොමද තවත් දියුණුවක් සඳහා යන්නට කියන එක යාර කරගන්න. ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් ඔයත් දන්නවා ගණන් වලදී එහෙම දත්ත දෙනවා නේද? ඒ දත්ත දෙනවා නිදර්ශන වශයෙන් දීලා ඒකට අනුව ගණන් දෙනවා ඊට පස්සේ. දැන් දත්තයට අනුවම ගණන් දුන්නොත් ඒක කරනවා. හැබැයි පොඩ්ඩක් වෙනස් කරොත් ඒක කරන්න බෑ. ඇයි? ඉගෙනගත්ත දේ ඒ විදිහටම දුන්නොත් හරි, හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා දුන්නොත් හිතලක් අරගෙන හිතලා වැඩ කරන්න බෑ. ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙමයි කියලා අධ්‍යාපනය. දැන් ඔප්පු වෙලා අවසන්. නමුත් අපේ පැරණි අධ්‍යාපනය හොඳයි. බුද්ධිමතුන් නැති කලානේ අපේ රටේ. දැන් බුද්ධිමතුන් නෑ. විනාති වර්තමාන ක්‍රියාවලිය හොඳටම පැහැදිලි කළා. බුද්ධිමතුන් රටේ නෑ කියලා. හරි පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඉන්නවා. පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඔයත් රේඩියෝ වලට ගහන් ගන්නද? ඈ? රේඩියෝ වලට ගහන් ගන්න රේඩියෝ වල ඔය කියන මේ කවුද මේ කියන තරම කියන කෙනෙක්ද? එනවා කියලා නිවේදකයෝ. නිවේදකයෝ කියන වචන දිහා බලන්නකො හරි ලස්සනයි. හොඳට ලස්සනට මහා පඬිත වචන කියනවා. ඈ අනේ ඇතුළේ හිස් මොකක්වත් නැහැ අර වචන. බලන්න කවදාවත් යොදන්න පුළුවන් ඒවා නෙවෙයි. යොදන්න කාටද කියන්නේ? ඉතින් හැබැයි එක පැත්තකින් සදාචාරය ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් සදාචාරය වනසන්නේ වැඩ කරනවා. මහා පුදුම විදිහට අපේ විනාශය අපි විහිින්ම ලං කරගන්නවා. පින්නත් අලුත් අවුරුද්දක් කියලා ඇස්තවල සමාජයේ දිහා බැලුවොත් අපිට සුභවාදීව කතා කරන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ සුභවාදීව කතා කරන්න. තියෙන සුභයක් රැකගන්න උත්සාහ කිරීමක් විනා කරන්න තියෙන්නේ. අමුතුවෙන් සුභයකට යන්න තියෙනවා කියන එකක් නම් යන්න හිතන්න හරිම අමාරු පසුබිමක් තියෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඔය ඇත්තන් මේ දේ මෙහෙම කිව්වට අපිට රට පුරා යන්න වෙලා තියෙනවා මේ දේ කියලා දෙන්නට. මෙතෙන්ට මෙහෙම ටික දිනවල කියලා මදි. දැන් ඉතින් පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. Taman උත්සාහ ගන්න ඕනේ. Taman මූණ දෙන්න එන අනාගතයේ වියකරු බව ළඟින් ඉන්න අනිත් කෙනෙකුට වටහලා දෙන්න. යාළුවෙකුට වටහලා දෙන්න, නෑදෑයෙකුට වටහලා දෙන්න. ඔය ක්‍රියාමාර්ගය වැරදි කියලා. ඔය ක්‍රියාමාර්ගය අතාරින්නේ ටිකක් බුද්ධිමත් සිතන්නට ඉඩකට පෙන්නන්නේ. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. තමන්ගේ සදාචාරය
දුරාචාරය දෙක තේරුම් ගන්නවත් තමන්ගේ හැකියාව දියුණු කරන්න. ඒ තරම්වත් හැකියාව දියුණු කරගත්තොත් ඒකත් ලොකු දෙයක්. දුරාචාරය මොකද්ද? සදාචාරය මොකද්ද කියලා තේරුම් ගන්න විදිහ. මහා උගත්කම් ඕනේ නැහැ ඔය දේ තේරුම් ගන්න. ඕක බුද්ධිය තියනවනම් තේරුම් ගන්න. වෙනවත් දැන් මේ විදිහට ඇවිල්ලා දිගින් දිගටම ඇවිල්ලා අපි ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහසක් ලැබුවා. ඒ නිදහස ලබාගෙන ආව මෙතෙක් මෙතෙක් දුරට මේ නිදහස ලබාගෙන ආපු අපට වැඩිදුර යන්න එපා. දැන් අවුරුදු 50ක් ඒ නිදහසෙම ගෙවි ගියා. ඒ අවුරුදු 50ක් ගෙවුනහම අතීතයේ ගිහිල්ලා බලන්න. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මම හිතනවා ඒ අතීතය සිහි කරන්න පුළුවන්. අඩු කරන්නේ ඒ අවුරුදු 50 ඇතුළතවත් අපිට මොකක්වත් දිනුවත් ලැබිලා තියෙනවා. අපේ නායකයන් පාලකයන් කියලා කට්ටියක් ආවා. ඒ පිරිස එහෙම දිනුවක් ඇති කරන්න උත්සාහයක් අරගෙන තියෙනවද මේ රටේ? වෙනස්නේ. අර බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබිච්ච බෙදලා පාලනය කරන ක්‍රමය. ඒ විදිහටම අපි අරගත්තා. ඒ විදිහටම අරගෙන අපි බෙදුණා. හැමදෙනාම බෙදিলা කුලව සාකච්ඡා. ඔයත් විතරයි. ඔයත් විතරම යුද්ධයක ක්ෂණික පිළිතුරක් අවශ්‍යයි කියලා. ඔඩුදුවලා තියෙනවා. ඔඩුදුවලා තියෙන ඒවා ක්ෂණික පිළිතුරු තියෙනවද? ඔඩුදුවලා තියෙන ඒවා ක්ෂණික පිළිතුරු තියෙනවද? හම්බෙන්නේ නැහැ කවදාවත්. ඇයි ওই යුද්ධය ඇති වෙන්න හේතුව? හේතුව හොයලා හේතුව පිළියම්. ඒ හේතු හොයලා හේතුවට පිළියම් දෙවොත් ඇරෙන්නට නිකම්ම පොඩු කපන්න කියන හරියන්නේ නෑ වැඩි. කිසි දවසක සාර්ථක වෙන්නේ නෑ. බලන්න හේතුව මොකක්ද? ආපු නායකයන් ඔක්කොම රටේ දුරාචාරය වර්ධනය කරනවා. දුරාචාරය වර්ධනය කරන්න කරන්න රට පිළිහුණා. බලන්න ඔයත්ම කල්පනා කරලා බලලා හිතන්න පොඩ්ඩක්. අද රටේ සමස්තයක් වශයෙන් ගත්තහම 80%කට වඩා පිරිසක් මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් මත්පැන් ගොන. සිංහල බෞද්ධයන්ගෙන් තා පිරිමි පක්ෂයේ මත්පැන් ගොන ඇතුළේ. 80%ක් මත්පැන් ගොනවා කියන්නේ ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න පුළුවන් ඒ පෞලිටික ඔක්කොම දුප්පත් වෙනවා. බැරිද? ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඕනේ නෑ, නිකන් සාමාන්‍ය අටපාස් ළමයෙකුටත් ඕක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රටේ 80%ක් අපිට මුළු ජනතාවෙන් ගත්තොත් 70%ක් විතර කියලා. මේ 70%ක විතර පිරිසක් රටේ ජනගහනයේ මේ විදිහට දුප්පත් වෙන්න පටන් ගත්තා. ඒ රටේ ආර්ථිකයක් ගොඩනැගෙනවද? කිසි දවසක ඒ රටේ ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැහැ. ඕක තේරු ඔය වගේ දෙයක්වත් ඔය වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරි නායකයන් අපිට ඉන්නේ. අපේ උගත්තු ඒ වගේ. ඒක දැන් මේ විදිහට රටේ ජනතාව දුප්පත් බවට පත් වෙනවා. ඒ ජනතාව දුප්පත් බවට පත් වෙලා බේබද්දක් බවට පත් වෙලා සූදු අරුවන් බවට පත් වෙලා විනාශ වෙනකොට රට ගොඩනගන්න තියෙන ක්‍රියාදාමයට ඒ ඇත්තන්ට උදව් වෙන්න පුළුවන්. ජනතාවට පුළුවන් උදව් වෙන්න ඒ ඇත්තන්ගේ උදව් ලැබෙන්නේ නැහැ කවදාවත්. එතකොට රජයේද ලැබෙන යම් ආදායමක් තියෙනවා නම් ඒ ආදායම සුරකින්නවත් ඒක විනාශ වෙලා යනවා. දැන් ඕක තමයි අවුරුදු 50ක් විතර තිස්සේ අපේ රටට වෙච්ච දේ. ඊගාවට කොහොම ක්‍රමක්‍රමයෙන් අපි ඉස්සරහට ආවා. ඒ එන අතරේ ආර්ථිකයෙන් පිරිහෙනකොට රටේ ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ඊගාවට කොටස් බෙදුණා. කොටස් බෙදිලා දැන් මේගොල්ලෝ දේශපාලන ක්‍රමයෙන් තරඟ කරනවා. මහා ජාතියම කෑලි කෑලි වලට කැඩිලා සුළු ජාතීන් එකතු වෙලා යනවා. ඊගාවට මහා ජාතිය කෑලි කෑලි වලට කැඩිලා යනකොට රටේ ජනතාවත් දෙක තුනට බෙදෙනවා. ඒ නිසා එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ. එකම කොටසකටවත් සෑහෙන බලයක් ඉන්නේ නැහැ. නමුත් එක කොටසක් කොහමාරි ඉස්සරහට
එනවා.
ඒ කොටසට කවදාවත් මහජාතියේ අනිත් පැත්තේ උදව්ව හම්බෙන්නේ හම්බෙරෙන්නේ නැහැ. ඒකට කවදාවත් හම්බුනේ ඒකල විරුද්ධ පක්ෂය. මොකක් ගැනවත්
අපි විරුද්ධයි.
මොකද විරුද්ධ පක්ෂය මේකද? ඒක විරුද්ධ පක්ෂය කියන එකේ තේරුම තමයි අපි ඔක්කොම විරුද්ධයි. හොඳ වුණත් කවන්නේ නැහැ, නරකුණත් කවන්නේ නැහැ. හැම එකම වැරද්දක් වෙනවා අපි විරුද්ධ වෙනවා. ඒතකොට ඒක නිසා අර බලයට එන ඇතුමකට කරේ හැමතිස්සෙම සුළු ජාතියන්ගේ ආධාරය බලාපොරොත්තු වෙනවා. සුළු ජන කොටස් වල ආධාරය බලාපොරොත්තු වෙමින් සුළු ජන කොටස් වල හිත නම්ව ගන්න කොරන්න බැරි පොරොන්දු එයත්න්ට දුන්නා. ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න යනකොට මහජාතිය හරහට එනවා. ඊගාට සුළු ජාතියනි මහජාතියනි වෛරකාරයන් බවට පත් වෙනවා. දැන් අපි දැන් එතකොට අරගොල්ල බොරු පොරොන්දු දීලා කරන්න බැරි පොරොන්දු දීලා මහජාති අනුමත නොකරන පොරොන්දු දීලා ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වුණාට ඒ පොරොන්දු ඉෂ්ට කරන්න යනකොට මහජාතිය හරහට හිටිනවා. මහජාතිය හරහට හිටපු ගමන් එතකොට සුළු ජාතියන් කල්පනා කරනවා අපිට මේක ලැබෙන්න ගියත් මේ මහජාතිය අපිට මේක ලබන්න දෙන්නේ නැහැ. අන්තිමට සුළු ජාතිකයන් මොකද කරන්නේ? මහජාතියට වෛර කරනවා. ඒක උනේ නැද්ද? ඒක වෙලා නැද්ද? මේක තමයි වෙලා තියෙන්නේ. එතකොට හැමදාම පැතිමාරුවේදී මොකද වෙන්නේ? ඔය වෛරය දෙපැත්තට බෙදී යනවා. බෙදී ගිහලා ගිහලා ටික කලක් වෙනකොට සුළු ජාතින් දැනගත්තා මේ මිනිස්සු හැමදාම අපිව මොලක් කරනවා. අපිව රවට්ටනවා හැමදාම. ඉතින් මේක දැන් අපි එක්ක දේශපාලන ක්‍රමයෙන් ගන්නවද? එක්ක දැන් අවියෙන් ගන්නවා. දැන් දේශපාලන කණ්ඩායමක හැදෙන අවිගත කණ්ඩායමක හැදෙනවා. දෙපැත්තෙන්ම මහා ආණ්ඩුවට දෙපැත්තෙන්ම බලපෑම් ඇති කරනවා. අවියෙන් බලපෑම් ඇති කරනවා, දේශපාලනම බලපෑම් ඇති කරනවා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒ බුද්ධිය පාවිච්චි කළා ඒගොල්ලෝ වැඩ කරා. සිංහලයන්ගේ බුද්ධිය පෑදුනේ සිංහලයට එන්න එන්න බලකාමී වැඩුණා. බලකාමී වැඩිලා ඊගාවට සිංහල ජන කොටසම කරගෙන සාසන මාර්ගයෙන් සම්පෝෂෙන්න ඈත් වෙනවා. දුරාචාරයේ වැඩි වෙන්න වැඩි වෙන්න බුද්ධ ශාසනය නැති වෙලා යනවා. විනාති මේ විදිහට බණේ කියන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. සාස් දුරාචාරයේ රට පුරා පැතිරෙනවා නම් බුද්ධ ශාසනය නැති වෙලා යනවා. ශාසනය පවත්ින්නට පුළුවන් වෙන්නේ ශ්‍රාවකයෝ ශාසන ක්‍රියාමාර්ගයේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා නම් විතරයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු පාපයාගේ නොකිරීමත් කුසල් රැස් කිරීමත් සිත පිරිසිදු කිරීමත් මේකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක කරන්නේ නැත්නම් බුද්ධ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පවුදුරු කිරීම පිණිස නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කුසලයේ වර්ධනය පිණිස නම් මේ දෙක කරන්ට තියෙන පසුබිම සමාජයේ නැති වෙලා සමාජයේ දුරාචාරයේ ගැලෙනවා නම් පව් වඩනවා නම් සමාජයේ කුසලයෙන් ඈත් වෙනවා නම් බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. බුද්ධ ශාසනය පවත්වාගෙන යන ක්‍රියාදාමයේ ඉස්සෙල්ලා ඇති කර ගන්න තෝනේ. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ ශාසන දියුණුවක්වත් රටේ දියුණුවක්වත් ඇති කරන්න. ඒ නිසයි මේ වින විනාශය මේ පෙන්වන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. නැත්තම් සමහරක් නැදී තෙන්න පුළුවන් මේ අද අවුරුදු දවසේ මේ බණ කියන්නේ මේ අවුරුදු ඉස්සෙල්ලා දේශපාලනය ගැන කියලා. ඇත්තයි. දේශපාලනය ගැන තමයි බණ කියන්නේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්නට බණ කියන්නේ. ඒ නිසා දේශපාලන බණ තමයි. දේශය පාලනය වෙන්න බණ කියනවා. කොහොම පාලනය වෙන්නද? සුචරිත ක්‍රියාදාමයක් තුළ සදාචාරයක් මත දේශය පාලනය කරගන්න අවශ්‍ය නිසා මේ විදිහට බණ කියනවා. එතකොට ඒ සදාචාරාත්මක පාලන තන්ත්‍රයක් ලංකාවේ අපි ඇති කරගත්තේ නැත්නම් මේ විනාශය තව තවත් ඉස්සරහට යදගෙන යනවා. ඉතින් දැන් මේ විදිහට විකට ඇවිල්ලා අද ඇතිවෙච්ච තත්වයක් තියෙනවා. දැන් ওই තත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? මේ ඇතිවෙච්ච තත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? පින්වත්නි ඒකට විසඳුම රටේ කෑලි කඩන එක නෙමෙයි. රටේ කෑලි කඩලා කවදාවත් විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. මේ රටේ අතීතයේ කෑලි කැඩලා තිබුණා. ඒ කෑලි කැඩිච්ච එක අද කෑලි කඩන නිදහසක් නිදහසට කාරණයක් නෙමෙයි. එදා කෑලි කැඩලා තිබුණාට ඒ රටේ යහපතක් වුණේ නැහැ. ඒ කෑලි කැඩීමනොත් හැමදාම මරාගත්ත එක විතරයි සිද්ධ වෙන්නේ. අනාගතයේදී කෑලි කැටනත් මේ රට ඒත් මරාගන්න එක තමයි සිද්ධ වෙන්නේ. වෙන එකක් නෙමෙයි. ඔන්න මරාගන්න හැටි අහගන්න. අපි තුමු ප්‍රභාකරන්ට ප්‍රභාකරන් කියලා තියෙනවා මගේ පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම. වෙන එකක් නෙමෙයි. පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම. එකෙන්නම් අපි ගත්ත කියන යෝජනා එකක්වත් සාර්ථකද? මනෝවිද්‍ය යෝජනා ගැනම යෝජනා ගේන්න ඕනේ. යෝජනාවක් එක්කලා එකඟ වෙන්නද කැමති කෙනෙක් එක්කලා. එහෙම නැත්නම් යෝජනා ගේන්න ඕනේ ප්‍රභාකරන් කතා කරලා කියන්න ඕනේ හොඳයි ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ. අපි දෙපැත්ත සමගලා මොකක් හරි කරගන්න. එතකොට ඉදිරිපත් කරන්න අපේනොත් කරුණ ඉදිරිපත් කළා ඔයත් කන්නේ සාධාරණ කරුණ ඉදිරිපත් කළොත් අපි සාකච්ඡා කරලා ඒක බලමු. මෙයා කෙලින්ම ඉන්නවා නම් මට ඊළඟට වෙන මොනක්වත් නැහැ කියලා එනින් සාකච්ඡා වැඩක් තියෙනවා. වෙන මොන යෝජනාවක්වත් වැඩක් තියෙනවද? පැහැදිලි ප්‍රභාකරන් කියන්නේ කෙලින්ම ඊළා විතරයි කියන එක. එතකොට එහෙනම් අපි මොකක්ද මේ කරන්නේ? මොකක් ගැනද අපි කතා කරන්නේ? එතකොට එහෙමනම් අපි ප්‍රභාකරන් ඊළාම ඉල්ලනවා නම් අපි බලාපොරොත්තු වෙනවා නම් දේශපාලන විසඳුමක්. ඒ දේශපාලන විසඳුමද ප්‍රභාකරන් එන විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒ දේශපාලන විදිහට ප්‍රභාකරන් එන්න හදන්න පුළුවන් කමක් නැහැ. වෛරයෙන් වෛරය තහවුරු කරලා ඒක කරන්න පුළුවන් එකම ක්‍රියාදාමය තමයි රට සමෘද්ධිමත් කිරීම තුළ. වෙන ක්‍රමයක් කොහොමද රට සමෘද්ධිමත් කරන්නේ? ඉන්නත් බලන්න නිකන් කල්පනා කරලා. අපි මේ දුෂ්කර පළාත්වලට ගියා මෙතෙක් දවස්. මේ දුෂ්කර පළාත්වලට ගියාම ඒ ගම්මු අපිට කියනවා. හාමුදුරනේ එක ඇමති එක්කත් එක මන්ත්‍රීවරයෙක්වත් මේ වැවක් දිහා බලන්නේ නැහැ කියලා. මේ වැව ටික අපිට හදලා දුන්නොත් අපි රට කන්න දෙන්නම් කියනවා. ඒ මිනිස්සු එක්කෙනෙක්වත් බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒව අවශ්‍යතාවයක් නෑ. ඔය වැව් ටික හදලා ඒ මහ ජනතාවට වතුර ටික දීලා ඒ ඇත්තන්ට රට ශාස්ත්‍රීය කරන්න උදව් කරන්න එක පැත්තකින් රට සමෘද්ධිමත් වෙනවා. හැබැයි දැන් කරන්නේ මොකද්ද? අර ඒ විදිහට සමෘද්ධිමත් වෙන මිනිස්සු ඉන්නවනේ ඒගොල්ලන්ගේ සල්ලි ටික හොර ගන්න දීලා ඒ තැන්ව කරවන්නා. ආනුකානේ දැන් වැටෙන 30ක 30 පුරාවතේ නෙමෙයිද වෙල් යායවත් 30 තියෙනවා බාර 29ක් ඈ 30 බාර 29ක් තියෙනවා. අර මිනිස්සු අර වැයෙන් දුක් මහන්සිලා හම්බ කරපුවාම සල්ලාල මේ බදු කන්න වලට පුරුදු කළා තියෙන්නේ. අර සල්ලි ටික අරගෙන ඔක්කොම එන්නේ කාටද? රැපෑදෙන්න. ඔන්න ඕකයි අපි සත් සමෘද්ධිමත් කරන්න හදන ක්‍රමය. දැන් මේ ක්‍රමය තුළ කවදාව අපට රට සමෘද්ධිමත් කරන්න බෑ. මොන මහාචාර්යවරයා මොන දෙයක් කිව්වත් කවදාවත් පුළුවන් නෑ රටක් ඒ විදිහට සමෘද්ධිමත් කරන්න. දැන් ඒ විදිහට අපි හිතමු රටේ ජනතාව තව සමෘද්ධිමත් කරන ක්‍රම තියෙනවා. තව තව ස්වයං රැකියා ක්‍රම ඇති කරන්න පුළුවන්. අධ්‍යාපන තත්ත්වයෙන් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වර්තමාන ලෝකයට සුදුසු වෙන විදිහට අද ලංකාවේ දරුවෙකුට තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නට ඕනේ ඒ ළමයාට ලෝකයේ ඕන තැනකට යන්න සුදුසු විදිහකට. මොකද අද ලෝකෙම විශ්ව ගම්මානයක් කියලා මේ කෑ ගහනවා. ඈ විශ්ව ගම්මානයකට අපි ළමෙනවයි කියලා. ඉතින් මේ හරි අමාරුයි කෑ ගන්නවා. මේකේ ඉන්න ළමයින්ගෙන් 80%කටම විශ්ව ගම්මානයට තියා ඉන්දියාවට තියා ගන්න කියන්නේ. ඈ විශ්ව ගම්මානයක් මොකක් කර ගන්නද කියන්නේ? ඇයි? ඊළඟ මේකේ උගත්කම ලෝකයට ප්‍රයෝජන ගන්න පුළුවන් එක නෙමෙයි. ප්‍රයෝජන ගන්න පුළුවන් කොටසක් ඉන්නේ ඉතාලම අතලොස්සයි. උගත්කම් තිබුණාද? යන්න භාෂා ඥානයක් නැහැ. ඊගාවට අර ලෝකයේ අනිත් රටවල් අධ්‍යාපනංශයෙන් ඉස්සරහට එනවා. අපේ ළමයින්ට ඒ දියුණුව නැහැ. හැබැයි අර එහෙ තියෙන ඔක්කොම ඉහළ අධ්‍යාපන ක්‍රම ටික කියලා මේ ගහනවා. ඈ සේරම මේ ගහනවා මේ උසස් අධ්‍යාපන ක්‍රමයි කියලා. ඒ ළමයින්ට ඔක්කොම අවශ්‍ය පහසුකම් තියෙනවා. මේ කොළඹ ඉස්කෝලවල ටික විතර පහසුකම් දීලා මේ රටකම උසස් අධ්‍යාපනය දෙනවා. ඉන්නත් අර ගම්බද ඉස්කෝලවල එක කම්පියුටරයක් තියෙනවා. මොකක්ද? නමුත් කම්පියුටර එකට දාලා වැඩ කරන්නේ මේ ළමයින් දුකන් දෙනවා. ළමයින්ට පහසුකම් නැහැ. 75%කට වැඩි ඉස්කෝලවලට පහසුකම් නැතුව තියෙන්නේ. ඉතින් අපේ ළමයි මොකද කරන්නේ? දැන් ඕක කරන්නද? දැන් අපි කියනවා ඉතින් මොනවා කරන්නේ තියෙන එකෙන් කරගන්නද? තියෙන එකෙන් කරගන්න දෙයක් නැහැ. රජයක් තියෙන්නේ ඒක ඇති කරලා දෙන්න තමයි. අවුරුදු 30 කන්නක් 40 කන්නක් තිස්සේ ඕක ඇති කරගන්න බැරි වුණා නම් ඔය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩක් තියෙනවා මේවට. ඔය ආර්ගුකින් වැඩක් තියෙනවා මේවට. ඔක් කරගන්න බැරි වුණාද? නිකන් හිතන්නකෝ විනාශ කරන ධනය පොඩ්ඩක් හිතලා බලන්න. ඔය විනාශ කරන ධනය එනවා නම් ඔය ටික කරගන්න. අනිත් එක අධ්‍යාපන ශාස්ත්‍රයට විදේශීය ආධාර හොරකන ලැබෙනවා. ඒ ආධාර හරියට යොදවනවා නම් ඒ ආධාර වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. කොහොම? අපි ඒකවත් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපේ ඇත්ත හැමතිස්සෙම වැඩ කරන්න හදන්නේ අපිව ඇදවත් ගන්න උත්සාහ කරන ලෝක බැංකුවට ඕන විදිහටයි. අපිව නැත්තර නැති කරලා ගන්න හදන ලෝක බැංකුවට ඕන විදිහ තමයි අපි අතු කටයුතු කරන්නේ. කවදාවත් තමන්ගේ උත්සාහයෙන් නැගී සිටින පසුබිමක අපි ජීවත් වෙන්නේ නැහැ. ඒතර මේ පසුබිම යටතේ දිගටම එන්න අපි ආර්ථිකයේ වැඩිගෙන වැටෙනවා. හැබැයි මේ විදිහට අධ්‍යාපනය සකස් කළා ලංකාව කෘෂිකාර්මික රටක්. ඒ කෘෂිකාර්මික රට ඒ තුළින් ගියත් දිනු කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න දුදුකැමුන් රජුව යුද්ධ කරනකොට දුදුකැමුන් රජුව යුද්ධ කළේ මොනවද? මොනව කළාද? එක පාඩිය යුද්ධ කරන්න තියනේ. ඉස්සෙල්ලා එළාරට වෙන්න හරියට පැත්තකට වෙලා. මේ ටික කරගෙන. මොකද මේ කාවන්තිස රජුව කරේ එක පාඩිය යුද්ධ කරේ නැහැ. තමන්නුත් මහලුයි. තමන්ට ශක්තියක් නැහැ. ඒකින්ද හිමින් තමන්ගේ සේනාව පුතා ඊගාවට එන බව දන්නව පුතාට කරගෙන යන්නට තාත්ත සේනා සංවිධානය කළා. පුතාගේ කාලේනකොට පුතා යුද්ධයට යන්න ඉස්සෙල්ලා කිව්වා මල්ලියේ මේවා තිබුණයි කියලා යුද්ධ කරන්න බෑ. ඉතින් ඉස්සෙල්ලා රට සශ්‍රීක කරන්න ඕනේ. මල්ලිට බාර දුන්න අර පැත්තෙන් රට සශ්‍රීක කරන්න කියලා. මොකද යුද්ධයක් කරන්න මිනිස්සුන්ට හොඳ ශක්තිමත් මානසික පදනමක් අවශ්‍ය වෙනවා. මිනිස්සුන්ට තේරෙන්නේ මම මැරුණත් ජීවත් වෙන්න ක්‍රමයක් අනිත් මිනිස්සුන්ට තියෙනවා කියලා. රට සශ්‍රීක වෙනකොට ජනතාවටද පිරිමි යුද්ධයට ගියාද පිරිමි යුද්ධයට ගියත් පිරිමි දන්නවා මම යුද්ධයට ගිහිල්ලා මැරුණත් මගේ පරපුර රැකෙන්නද මේ ක්‍රමය තියෙනවා මෙහි කියලා. ඉතින් ඒගොල්ලෝ හොඳ මානසික තත්වයකින් සටනට යන්නේ. අද එහෙම එකක් තියෙනවා නේ. අද යුද්ධයට යන්නේ අරගොල්ලන් කන්න දෙන්න බලාගෙන. ඒක නෙමෙයි තත්ත්වය. අද යුද්ධයට යන්නේ ඒකෙන් හරි ගන්න පඩියකින් මේ කරන්නේ කන්න දෙන්න බලාගෙන. එදා යුද්ධ කළේ එහෙම නෙමෙයි. බලන්න දර්ශනය කොතනද තියෙන්නේ කියලා. කරණියක් මොනවද කරේ කියලා. දැන් අන්තිමට එහෙම කළා විද්‍යාවක් කරා. විද්‍යාවක් දිනුවා. බුද්ධ ශාසනයේ ඇතුළත යුද්ධ කරන ක්‍රම ඉන්නත්දී මේ සමාජය බුදුහාමුදුරුව යුද්ධ කරන්න කියලා නෑ. යන්නකෝ ජාතක පොතට. ජාතක පොතේ මොනවද තියෙන්නේ කියලා බලන්න. බෝධිසත්වකත් ඔය ඇත්ත බුදුවරු නෙමෙයිනේ. නායකයොත් බුදුවරු නෙමෙයිනේ. බෝධිසත්වයොත් බෝධිසත්ව කාලයේදී එහෙම යුද්ධ කළා තියෙනවා නම් අද ඉන්නේ නැත්තන්ට මොකද කරන්නේ? අද ඉන්නේ නැත්නම් ඒ වගේ බෝධිසත්වරු නෙමෙයිනේ. එහෙනම් දැනගන්න ජාතක පොතවත් පාවිච්චි කරන්න කොහොමද රටක් ගෙනියන්නේ කියලා මේ ජාතක පොත ඇතුලේ ඔතන පැහැදිලිව තියෙනවා. ඒව පැත්තකට කුරුබක් කියන වීසි කරපේටි ආදීනම වෙලී තියෙන පඬිතුන් උපදේශ මත ඒව කුරුබක් කියන වීසි කරා. ඒකේ ආදීනම එන්නේ තියෙන්නේ. ඉන්නත්නි රටක් එහෙම විනාශයට පත් වෙනකොට කූටදන්ද සූත්‍රවල වගේ සූත්‍රවල තියෙනවා රටේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට උදව් කරන්න රජයෙන් සල්ලි දෙන්න ඒගොල්ලන්ට සල්ලි දීලා ඒගොල්ලන්ට නැගී සිටින්න අත දෙන්න බදු ගන්න එපා වචනෙම තියෙනවා බදු ගන්න එපා ඒගොල්ලන්ට බදු ගන්න අය බදු අය කරන්නේ නැතුව ඒකට දියුණු වෙන්න ඉඩාරින් දියුණු වෙන්න ඉඩාරලා ඒගොල්ලන්ගේ දියුණුව සැලසුනාට පස්සේ ඒ තුලින් ආදායම් ලබන්න දියුණු වෙනකල් ආදායම් ගන්න එපා. මොකද කරන්න පුළුවන් කෙනා දියුණු වෙනකොට රටේ අනිත් ඇත්තන්ට වස්සාව හම්බ වෙනවා. එතකොට රට සුඛිත වෙන්නේ ඒ ආකාරයෙන්. දැන් රට සුඛිත කරන්නයි පළමුවෙන්ම කවදාවත් රට සුඛිත කරන්න බෑ දුරාචාර පසුබිම රටේ තියෙන තාක් කල්. එහෙනම් රජය ඉස්සෙල්ලම කරන්න ඕනේ පළවෙනි දේ තමයි රටේ දුරාචාර රැල්ල අයින් කරගන්න. පින්වත්නි ඒ දුරාචාර රැල්ල අයින් කරන එක අවුරුදු දෙකකට දෙකක් මිනිස්සු පොඩ්ඩක් తాවකාලිකව හැලහැප්පීම් ඇති වෙයි. අර පුරුද්ද කඩා ගන්න එක. පොඩි දවසකට හැලහැප්පීම් ඇති වෙයි. අවුරුද්දක් යනකොට බේබදුකම නවත්තන මිනිස්සු ටික ඔක්කොම සන්තෝෂ වෙනවා. අවුරුද්දක් යන ඉස්සෙල්ලා බේබදුකම් නවත්තන මිනිස්සු ඔක්කොම රජයට පක්ෂ වෙනවා. මොකද හේතුව? ඒගොල්ලන්ටම තේරෙනවා අනේ අපි කොච්චර දැන් සතුටින් ඉන්නවද කියලා. ඒ ඒකම ඒ ඇත්තන්ගේ පවුල් ටික ඔක්කොම අර ධනය ඉතුරු වෙලා ඒගොල්ලෝ ඒ ධනය සැප විඳින්න යොදවනවා. සැප විඳින්න යොදවනකොට දරුවෝ සතුටින් ඉන්නවා, භාර්යාවත් සතුටින් ඉන්නවා, පවුල් කඩක් අප්පල් ඉන්නේ, බොහොම හොඳ මානසික වාතාවරණයක් ඇති වෙනවා. දැන් මේ විදිහට රටේ අපි හිතමු දැන් යුද්ධ තියෙන්නේ උතුරේ. තවමත් පුළුවන් නැගෙනහිරත් කටයුතු කරන්න. තවම නැගෙනහිර ඒ තරම් භයානක තත්ත්වයක් ඇති වෙලා නෑ. දකුණ බස්නාහිරත් තවම පුළුවන් සමෘද්ධිමත් කරන්න. ඒතර හතර දිශාවෙන් දිශා තුන අපි සත්‍රීකත්වයට ගේනවා. වෙන ක්‍රමයක් නෑ සදාචාර පසුබිම මතයි ගේන්නේ. හතරෙන් තුනක් සත්‍රීක වෙලා ඉස්සරහට එනකොට අර පැත්තේ අර තියෙන පසුබිම ඉබේට වෙනස් වෙන්නේ නැද්ද? මොකද වෙනස් වෙන්නේ කොහොමද? මේ පැත්ත සැනසෙන්නේ සතුටින් මිනිස්සු සැපසේ ගත කරනකොට උතුරේ ඉන්න මිනිස්සුන්ට සැපසේ ජීවත් වෙන්න ඕන වෙනවා. උතුරේ ඉන්න මිනිස්සු සැපසේ ජීවත් වෙන්න ඕන නිසා අර ප්‍රශ්නවාදී නායකයන්ට බල කරනවා අපිට ඕක වැඩක් නැහැ, අපිටත් ඕනේ මේ අනිත්‍යනේ තියෙන ඒ ශාන්තිය අපිට ගන්න කරගන්න. එතකොට ප්‍රශ්නවාදීන්ට උදව් කරන්නේ නැති වෙනවා, ප්‍රශ්නවාදී දුර්වල වෙනවා. දැන් ඒගොල්ලෝ කියනවා අපිට සලකන්නේ නැහැ, අපිට සලකන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට මේ කඩා ගන්න ඕන වෙලා තියෙනවා. මේ පැත්ත මෙහෙන් ශාස්ත්‍රීය වෙනකොට ලෝකේ දකින්නේ නැද්ද? ලෝකේ දකින්නවා මේ ටික ඔක්කොම සෞභාග්‍යවත් කර සතුටින් ඉන්නවා. එතකොට එහෙනම් ලෝකයාට මෙහි කිව්වොත් එහෙම බලන්න දැන් මේ රට ශාස්ත්‍රීයයි. මේ අනිත් පළාත්වල සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම සතුටින් සැනසෙන්න කරදරයක් ඇතුව ගත කරන. ඇයි මේ පැත්තේ ඇත්තන්ට බැරි කිව්වොත් ලෝකයට හිස නමන්න වෙන්නේ නැද්ද? අර ඇත්තන්ට ප්‍රශ්නවාදීන්ට උදව් කරන ඇත්තන්ට හිස නමන්න වෙන්නේ නැද්ද? හිස නමන්න වෙනවා. ඒතර ලෝකයේ ප්‍රශ්නවාදීන්ට උදව් කරනවා නම් ඒ උදව් කරන ඇත්තන්ට උදව් කරන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රභාකරන්ගේ නිකාම එන්න වෙනවා සාම සාකච්ඡාව සඳහා. අපි ආරාධනා කරන්න ඕනේ නිකම් එන්න වෙනවා සාම සාකච්ඡාවට.